නෑ මාතෙනි, ඔබ තුමියට පුළුවනි මේ පද්ධ්‍ය පන්තිය රසවත් කර ගැනීම සඳහා මේ විදග මෛත්‍රී හාමුදුරුවෝ යොදාගත්ත විවිධ කාව්‍යෝප ක්‍රම මොනවද කියලා අපේ දරුවන්ට පැහැදිලි කරන්න.
එන්න මද නාලේ ගොසු පවසන්න ලොක මගේ, යන්නත කටි ඔබට පමණි තිරගයට ඇගේ. දිවාරයේ වැළපිලා දැස ඇගේ රතු වෙලා, කියන්න කෝ මගේ දුකගේ අනට නම් වෙලා. එන්න මද නාලේ කොයින්ද එමවලා ආමි සුලඟි ඔබ බලා, කියන්න කෝ මගේ දුක ඇගේ අනට ලංවෙලා. එන්න මද නාලේ ගොසු පවසන්න දුක මගේ, යන්නත කැටි ඔබට පමණි තිරගයට ඇගේ. දිවාරයේ වැළපිලා දැස ඇගේ රතු වෙලා, කියන්න කෝ මගේ දුකගේ අනට නම් වෙලා. එන්න මද නාලේ
විඳින්න ලැබුණා. මේ ගීතේ සඳහන් වෙන්නේ පුතේ පුංචි පණිවිඩයන්නේ, එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ. ඔව්, මගේ දුක මේ සුළඟට කියනවා ගිහිල්ලා කියන්න කියලා. මේකත් මේක දූතේ ඇසුරෙන් නිර්මාණය වෙච්ච ගීතයක්. ඉතින් දරුවනි, අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ මේ හංස සංදේශය රසවත් කර ගැනීමට වීදාගම මෛත්‍රී හිමියෝ මොනවද යොදාගෙන තිබුණ කාව්‍ය උපක්‍රම කියලා. ඉතින් අපේ නක්කවිට මහත්මියගෙන් මම විමසුවේ මේ කාව්‍යෝපක්‍රම ටික අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නට කියලා.
හොඳයි රාජනාය ගුරු මහත්මියනි, අති විශිෂ්ට සංදේශයක් අපේ පෙළ පොතට අදාළ වෙනවා. කවි 10ක්. ඒ කවි 10 රසවින්දිනේකට අපිට තේරෙනවා මොනතරම් අපූර්වයිද කියන එක. ඉතින් දරුවනේ මේ තරම් ලස්සන වෙන්න හේතුව තමයි මේ කවියා විසින් යොදා ගන්න අලංකාර. දරුවනේ අපි අපේ ශරීරය අලංකාර කරන්නේ ආභරණ වලින්. හැබැයි සාහිත්‍ය නිර්මාණයක් සරසන්න දරුවනේ අනිවාර්යෙන්ම භාවිත කරන්න සිද්ධ වෙනවා අලංකාර. මේ අලංකාර දුවේ පුතේ අපට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි ශබ්දාලංකාර, අනිත් එක තමයි අර්ථාලංකාර. දැන් ශබ්දාලංකාර කිව්වම සමහරක් විට ඔයාලා ඉගෙන ගන්න වෙති ශබ්ද රසය. අර්ථාලංකාර කිව්වම ඔයාලට මතක් වෙන වෙති අර්ථ රසය. එතකොට දරුවනේ දැන් මගේ විශේෂ මම අවධානය යොමු කරනවා මේ අර්ථාලංකාර හේවත් මේ අර්ථ රසය ගැන. සාහිත්‍ය නිර්මාණයක් අර්ථයෙන් සැරසීම අර්ථාලංකාර ලෙස අපට කෙටියෙන්ම හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ යම්කිසි නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය අර්ථවත් කරන්න, එහෙම නැත්නම් අර්ථය තීව්‍ර කරන්න යොදා ගන්න ප්‍රබල උපක්‍රමයන් තියෙනවා. මම විශේෂයෙන්ම රාජනාය ගුරු මහත්මියනේ මේ අපිට අදාළ කවි ටිකත් පාදක කරගෙනම ප්‍රධාන වශයෙන්ම මම උදාහරණ තුනක් කෙරෙහි අවධානය යොමු කරනවා. මුලින්ම මගේ අවධානය යොමු කරනවා මේ අති විශිෂ්ට ප්‍රබලම කාව්‍ය උපක්‍රමයක් වෙන උපමා අලංකාර ගැන. අනිත් එක තමයි දරුවනේ රූපකාලංකාර. එතකොට මේ දෙක කෙරෙහි අපි මුලින්ම අපේ අවධානය යොමු කරමු. දැන් ඔයාලා දන්නවා මොකද්ද උපමාවක් කියන්නේ කියලා. මොකද්ද රූපකයක් කියන්නේ කියලා. මම චුට්ටක් මතක් කරන්න. උපමාවක් කියන්නේ දරුවනේ යම්කිසි වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීම. හැබැයි අපි එතනදී විශේෂයෙන්ම මෙන්, සේ, බඳු, වැනි, එව් ආදී වූ උපමාවාචි නිපාතපද යොදා ගන්නව නේද රජනාය ගුරු මහත්මියනි. හැබැයි රූපකය, රූපකය තුලින් සිද්ධ වෙන්නේ දරුවනේ පටලව ගන්න නම් එපා ඔයාලා. රූපකයක් තුලින් සිද්ධ වෙන්නේ දරුවනේ යම් කිසි වස්තුවක් තවත් වස්තුවකට
සමාන කර
දැක්වීමක්ම තමයි. හැබැයි එතනදී අපි අර උපමාවාචි නිපාතපද යොදා ගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න දරුවනේ ප්‍රතිභාපූර්ණ කවියා සෑම විටම තමන්ගේ නිර්මාණයක අර්ථ රසය තීව්‍ර කරන්න මේ උපමා අලංකාරත් රූපකා අලංකාරත් අනිවාර්යයෙන්ම යොදා ගන්නවා. එතකොට අපි දැන් මේ රස විඳින කෑරගලේ වැඳීමේ ලෙසින් සිට කියන මේ කවි 10 තුලත් අපිට පේනවා, අපි දකිනවා, අපි රස විඳිනවා වීදාගම මෛත්‍රිය හිමියන් හරි අපූර්වට උපමා යොදා ගන්න ආකාරයත් රූපක යොදා ගන්න ආකාරයත්. එහෙම නේද රාජනාය ගුරු මහත්මියනි? අපේ අවධානය අපි මුලින්ම යොමු කරමුකෝ තුන්වෙනි කවියේ දිහා. දැන් ඔයාලගේ අතේ පොත තියෙනවා නම් බලන්නකෝ දරුවනේ තුන්වෙනි කවියේ දිහා. මොකද්ද කියන්නේ? හරි අපූරු කවියක්. මොකද්ද කියන්නේ? පැසේ නිබඳ සුවඳ ඇකේත්වත් අපට ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසේ වෙහෙර එහි සුර විමනක් ලෙසට රසේ අමා රසමය ඒ පියස දුට. මොනතරම් අපූරුයිද දරුවනේ? අපි මද වේලාවකට ඒ ගම්පියසට යනවා වගේ හැඟීමක් දැනුන්නේ නැද්ද? දැනෙන්න ඕන දරුවනේ. රස විඳිනවා කියන්නේ ඒකයි. එතකොට මේ කවිය දිහා හොඳට බැලුවාම අපිට දැනෙනවා, අපිට තේරෙනවා හාත්පසින් නිතරම සුවඳැලන වී වර්ගය කෙත් අතු වල පැසෙනවා. හරි අපූරුයි. කුඩා වසුපැටවුන්ගේ නාදය ඈතට ඇහෙනවා. එතකොට මෙන්න මේ කියන්නා වූ සුන්දර පරිසරයේ තුලට, සුන්දර පරිසරයේ තුල දරුවනේ ඒ සුන්දරත්වයේ තව වැඩි කරනවා එක් පසකින් දකින මොකද්ද? කෑරගල පද්මාවති විහාරය. කෑරගල පද්මාවති පිරිවෙන් විහාරය. ඉතින් කවියා කොහොමද තමන්ගේ නිර්මාණයට මේ විහාරය එකතු කරන්නේ? ඔන්න බාණ දරුණේ තේරුම් ගන්න. දිසේ වෙහෙර එහි සුර විමනක් ලෙසට. එහෙනම් අර විහාරය, මේ ගමම ආලෝකමත් කරන මේ විහාරය කවියා සමාන කරනවා මොකටද දරුවනේ? දිව්‍ය විමානයකට. ඉතින් අවසානයේ කියනවා රසේ අමා රසමේ පියසුදුට. දරුවනේ අපි අමාව, අමා රසය විඳින්න නම් දිව්‍ය ලෝකෙට යන්න ඕනි. හැබැයි මේ කෑරගල ගම්පියසේ මිනිස්සු ජනතාව දිව්‍ය ලෝකේ යන්න කලින් මැඩම් අමා රසේ විඳිනවා. ඒ වෙනම කුණ නිසා නෙමෙයි, අර කෑරගල පද්මාවති පිරිවෙන් විහාරය දකිමින්. බලන්න මොනතරම් අපූර්වද, මොනතරම් අර්ථයක් නම් තමන්ගේ නිර්මාණයට එකතු කරනවාද දරුවනේ. ඒක බලන්න ඔයාලා හැමෝම
පස්වෙනි කවිය ගත්තනන්නේ. පස්වෙනි
කවිය
රූපකාලංකාරත්
තියෙනවා,
උපමාලංකාරත්,
රූපකාලංකාරත් උපමාලංකාරත් කියන මේ අතිවිශිෂ්ට උපක්‍රමයන් දෙකම මනා ලෙස සංයෝජනයේ වුණු හරි අපූරු කවියක් තමයි දරුවනේ ඒ කවියත්, පස්වෙනි කවිය. බාණ්ඩකෝ, මිහඹ මුව මඩලමින් දිලෙන හැම විට. මිහඹ දරුවනේ මොකද්ද මිහඹ කියන්නේ? මිහි එකතු කිරීම අඹ. අඹ කියන්නේ මොකද්ද? කාන්තාව. මිහි කියන්නේ මොකද්ද? පොළව. එහෙනම් පොළව නැමැති කාන්තාවගේ අන්න දරුවනේ එතන තියෙන මොකද්ද? රූපකය, රූපකාලංකාරය. ඒ එක්කම කවියා එතනටම ඈදා ගන්නවා ලස්සන උපමාවක්. මොකද්ද මැඩම් මේ උපමාව? මිහඹ මුව මඩල මෙන් දිලෙන හැම විට
දුලබ ඉසුරු
වෙහෙර සිට. මොකද්ද එහෙනම් මේ කියන්නේ? මිහිකතගේ මුහුණ මෙන් නිතර බබලන දුර්ලභ සැප සම්පත් වලින් පිරුණු ඒ විහාරයේ සිට. ඔන්න දරුවනේ ආය අපූරු උපමාවක් ගේනවා. මොකද්ද මේ ගේන උපමාව? කිරම්බ පොකුරු මී රස ලැබ බොන ලෙසට. අපි දන්නවා හංසයා හරි මාසයි මොනවා බොන්නද? ඈ මැඩම්,
කිරි.
ඒකම
කිරි සහ වතුර කියන එකයි
මේ. ඒකයි. ඔව්, ඒ පස්සේ මෙතන සඳහන් කරනවා නෙළුම් මල් පැණි.
මල් පැණි.
නෙළුම් මල් පැණි. එතකොට
ඔව්.
එතකොට මේ දෙක බොනකොට, මේ දෙකේ රසය ලබනකොට හංසයා මොනතරම් සතුටක් ලබනවාද? අන්නේ සතුට වගේ සතුටක් ලබන්න කියලා කවියා කියනවා හංසයාට. කොහේ බලලද? මේ විහාරයේ දිහා බලලා. බලන්න මොනතරම් ලස්සන උපමාවක්ද දරුවනේ ඔය ආකාරයෙන්. එතකොට තුන්වෙනි කවියත්, එතකොට පස්වෙනි කවියත් හැරුණු විට දහවෙනි කවියේ දිහත් ඔයාලගේ අවධානය යොමු කරන්න. දහවෙනි කවියෙත් හරි අපූරු උපමාවක්, ඒ එක්කම අපූරු රූපකයක් ආපෞසරයක් ගෙනල්ලා හරි ලස්සන කරනවා කවිය. අර්ථය තීව්‍ර කරනවා. ඒකක් පොඩ්ඩක් බලන්න දරුවනේ. දුටු සත සිතට තුටුවන ලෙසට නිතියෙනි, සතරත එකට සමකර බෑසක් මෙනි. ඔන්න නේද මැඩම්, දැන් ඔය මෙනි කියන වචනේ හෙද්දිම අපි දරුවන් තේරුම් ගන්න ඕනේ. ඔන්න උපමාවාචි නිපාත පදයක්, ඔන්න උපමාවක් කියන එක. එතකොට හරියට මේ මිනිසුන්ට, මේ දකින මිනිසුන්ගේ හිතට සතුටක් ඇති වෙනවා. කොහොමද මේ විහාරයේ හදලා තියෙන්නේ? කොහොමද මේ විහාරයේ මළුව සකස් වෙලා තියෙන්නේ, මිදුර සකස් වෙලා තියෙන්නේ? හරියට මොකක් වගේද මැඩම්?
හතර අතරම හොඳට ඇදලා බඳින
බෙර ඇහක් වගේ. අපි දැකලා තියෙනවානේ බෙර ඇහ, නේද? බෙර ඇහ දැකලා තියෙනවානේ. බෙර ඇහේ කොහේවත් දරුවනේ උස් පහත් වෙලා නැහනේ, නේද? හරි සමතලයි. ඉතින් මේ විහාර මළුවත් ඒ වගේලු. බාන මොනතරම් උචිත උපමාද කියන එක නේද? එතකොට අවසානයේ කියනවා මිහිකත සදන ලෙව්. මිහිකත කියන්නේ ඔන්න එතනට ආපෞසරයක් ගේනවා රූපකලංකාරය. මිහිකත පොළොව නැමැති කාන්තාවගේ සදන ලෙව්. මොකද මේ සදන ලෙව් කියන්නේ
සඳුන් ආලේප.
අන්න හරි, සඳුන් ආලේප කරපු උර මඩල වගේලු. හරිම ලස්සනයි. එතකොට බාන දරුවනේ උපමාත් රූපකත් මනා සංයෝජනයෙන් කවියා මොනතරම් අපූර්වට අර්ථ රස ඉස්මතු කරනවාද කියලා. ඒ අරුණහම දරුවනේ තව එක කාරණයක් මම මෙතින් මතක් කරනවා. ස්වභාවෝක්ති අලංකාරය, උපමාලංකාරය, රූපකාලංකාරයත් එක්ක ස්වභාවෝක්ති අලංකාරය මතක තියාගන්න. දරුවනේ ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ යම් දෙයක නියම ස්වභාවයේ ඇති සැටියෙම වර්ණනා කිරීම. එහෙම නැත්තම් දුටු දෙය රසවත්ව පැවසීම. ඉතින් අපිට මේ කවි 10ම රසවිඳිනකොට අපිට තේරෙනවා කවියා මෙතනට යොදාගෙන තියෙන ස්වභාවෝක්ති අලංකාරය කියන එක. දකින දේ විදාග මෛත්‍රී හිමියන්ට දැනෙන දේ, දකින දේ හරි අපූර්වට ඒ ආකාරයෙන්ම ලස්සනට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ තුලින් සිද්ධ වෙන්නේ මොකද දරුවනේ? අර්ථයේ ඉස්මතු වීම නෙවෙයිද, නේද? එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න, විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් ඒත් තේරුම් ගන්න ඔන්න උපමාලංකාර, රූපකාලංකාර, ස්වභාවෝක්ති අලංකාරය මේ ත්‍රිත්වය තුලින්ම සිද්ධ වෙන්නේ අර්ථය ඉස්මතු කර දැක්වීමත්. ඒ තවත් දුරටත් ඔයාලා මතක තියාගන්න මම චූටි කාරණාවක් කියන්නම්. මේ මැඩම් මේ පද්දේ 10ම දිහා බැලුවාම අපට පේනවා වචන හරි සරලයි.
සරල,
සුගම, සුලලිත, මටසිරිටු බස්වහරක් තමයි මේ වේදාගම මෛත්‍රී හිමියන් තමන්ගේ නිර්මාණ යොදාගන්නේ. මේ සියල්ල තුලින්ම දරුවනේ අර්ථ රසය මනා ලෙස ඉස්මතු කරනවා. හරි අපූරුයි.
ජනමහරත් යොදාගත්ත බවක් අපිට පේනවා නේද?
කුලින් කුලම දොලින් දොලම ඔය ආදී වශයෙන් ඔව්.
පලින් පලම
ජනමහරත් තියෙනවා. හරි සරලයි. අපිට දැනෙනවා ඕ නෑම කෙනෙකුට රස විඳින්න පුළුවන්. ඒකයි මෙහි තියෙන වැදගත්කම. ඒක අවබෝධ කරගන්න දරුවනේ විභාගයට ලියනවාම නෙමෙයි. ඔව රස විඳින්න. ඔව හදවතට අපිට දැනෙන්න ඕනි. ඉතින් මම දැන් මෙච්චරලා දරුවනේ සාකච්ඡා කරේ මේ අර්ථාලංකාරය ගැනනේ. දැන් ඔයාලා අපේ රාජනාය ගුරු මහත්මියගෙන් අහලා දැනගමු අපි හරියට මොකද්ද මේ ශබ්දාලංකාරය කියන්නේ කියලා.
ඔව්. ඉතින් අර්ථාලංකාරයේ වගේම කවියක් තවත් මේ රසවත් එහෙම නැත්නම් අලංකාර කිරීමට යොදා ගන්නා රසයක් තමයි ශබ්ද රසය. මේ ශබ්දයට පාදක වෙමින් රසමවන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. අද්දකීම් භාෂාව උපයෝගී කරගෙන මේ අපි ලබන අද්දකීමක් භාෂාව උපයෝගී කරගෙන අර්ථයෙන් පමණක් හැඩගැස්වීම මේ කවියක් රස වීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාහිත්‍යකරුවෝ ඉඳුනිල් මහත්මිය සාහිත්‍යකරුවෝ නිරතුරුවම උත්සාහ කරන්නේ භාෂාව හරහා නිර්මාණය ශබ්දයෙන් හැඩගස්ව ගන්න.
ශබ්දයෙන් හැඩගස්වන්න. ශබ්ද රසය ඉස්මතු කරන්න
නේද? කරලා දක්වන්න. මේ ශබ්ද රසය ඉස්මතු කරලා දක්වන්න මේ කවියෝ විවිධ මේ උපක්‍රම යොදා ගන්නවා. ඒකේ ප්‍රධානම උපක්‍රම විදිහට අපිට හඳුන්වන්න පුළුවනි විරිත. කවියා භාවිතා කරලා තියෙන විරිත.
අපි අවස්තෝචිතව නේද මැඩම් අවස්ථාවට ගැලපෙන ආකාරයෙන්
විරිත වෙනස්. දැන් අපිට ගුත්තිලකාවේ එහෙම ඒක වෙන වෙනම පැහැදිලිවම තියෙනවා.
සුපැහැදිලිව පේනවා අපිට නේද?
නේද? උචිත බස්වහර වෙයි කරේ යොදාගත්ත විරිත නේද? අන්න ඒ වගේ උචිත ආකාරයටම මේ විරිත භාවිතා කිරීම කවියාගේ තියෙන ප්‍රතිභාවේ එක් ලක්ෂණයක් වෙනවා. අපි හංස සංදේශ ගැනම කතා කරමු. මොකද හංස සංදේශයේ පළවෙනි කවියේ ඉඳලා හත්වෙනි කවිය යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා දරුවනේ එකම මාත්‍රා ගානකින් යුක්ත වූ කවි ටිකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ.
ඔය ටික ගායනා කරද්දී අපිට ඒ වෙනස හොඳට දැනෙනවා නේද?
හොඳට දැනෙනවා. ඔව්.
වෙනස් වෙන්නේ කොතනදීද කියන එක නේද මැඩම්?
8-9 කවි ළඟට එනකොට පොඩ්ඩක්
වෙනස් වෙනවා
නේද? ඔව්. එක 7 කවි ටික අපි එකක් ගායනා කරලත් උන්නම් බලමු නේද? අපි ඉඳුනිල් මහත්මිය පොඩ්ඩක් ගණන් ගායනා කරමු බලන්න. කියන්න. පැසේ නිබද සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසේ වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙහි අමා රසමය ඒ පියස දුට. ඔගොල්ලෝ මේකේ මාත්‍රා ගාන බැලුවා නම් දරුවේ මේ පද හතරෙම මාත්‍රා 17න් 4 විරාම වැටෙන්න තමයි මේක ලියලා තියෙන්නේ. ඒතකොට මේ මාත්‍රා 17 18 විරාම වැටෙන මේ විරිතට අපි කියනවා දරුවනේ සමුද්‍ර ഘോഷ විරිත කියලා.
සමුද්‍ර ഘോഷ විරිත. අපි හැමෝටම හොඳින් දැනෙන විරිත.
දැනෙන විරිත. ඔව්. එතකොට මේ පළවෙනි කවියේ ඉඳලා හත්වෙනි කවිය දක්වත් 10 කවියේත් මේ විරිත අන්තර්ගත වෙලා තියෙන්නේ මේ සමුද්‍ර ഘോഷ විරිත. දැන් අපි කිව්වා 8 කවියයි 9 කවියයි මීට වඩා ටිකක් වෙනස් කියලා. මේ කවි දෙක ගත්තොත් දරුවනේ මාත්‍රා 10ක් ගිහිල්ලා ඊට පස්සේ යතිය තියලා තියෙනවා. මාත්‍රා 10 මේ විදිහට යති පීඩන ආකාරයෙන් මාත්‍රා 16ක් යොදාගෙන තියෙනවා මේ කවි දෙක සඳහා. ඔව්
8 සහ 9 කවි දෙක. දරුවනේ හොඳින් අවධානය යොමු කරන්න බලන්න ඔයාලේ කවි දෙක කෙරෙහි.
ඉතින් මේකට අපි කියනවා මේ මාත්‍රා 10 6 යතියේ වැටෙන විදිහට යති පීඩන ආකාරයෙන් පද්‍ය රචනා කිරීම සක්වා විරිතෙන් මේ පද්‍ය රචනා කරලා තියෙනවා කියලා.
ඔව් මැඩම් සක්වා විරිත කියන්න පුළුවන් දරුවනේ අපට. ඔක තව නමකින් හඳුන්වනවා චක්‍රවාක විරිත කියලා.
ඔව්. ඔව්. ඉතින් අර නුදුරුව සීලැලිය ගඟුලැලිය කියන පද්‍යය ඒකට අපිට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවනි. ඔව් දැන් අපි කතා කරගෙන සිටියේ අපේ විදාගම මෛත්‍රී හිමියෝ කොහොමද භාෂා එහෙම නැත්නම් කාව්‍ය උපක්‍රම යොදාගත්තේ කියන කාරණේ පිළිබඳව. ඉතින් මේ ශබ්ද රසය ගැන අපි කතා කරනකොට යොදාගත්ත තවත් ශබ්ද රසය ජනිත කරන කාව්‍යෝපක්‍රමයක් තමයි නක්කවිට මහත්මිය අනුප්‍රාසය කියලා කියන්නේ.
අනුප්‍රාස රසය.
ඔව්. අනුප්‍රාසය කියලා කියන්නේ අනුභූතියට අනුගතවම අර්ථ රසයට බාධා නොවනසේ අකුරු වෙන්න පුළුවන්, පද වෙන්න පුළුවන්, නැවත නැවත යෙදීම තමයි අනුප්‍රාසය කියලා අපි හඳුන්වන්නේ. දැන් ඔබට තියෙන පළවෙනි කවිය ගත්තොත් එහෙම ඔය අපිට නියමිත පාඩමේ පළවෙනි පේලිය තියෙන සංයක බ අක්ෂරය වැඩිපුර යෙදිලා
නේද?
ඔව්. අඹ
සාර ඵලය අඹ දඹ රඹ කිව්වහම
බ අක්ෂරය වැඩිපුර යොදාගෙන තියෙනවා. දෙවෙනි පේලියේ තුන්වෙනි පේලියේ ගත්තාම වැඩිපුරම යොදාගෙන තියෙන අක්ෂරය තමයි මොකද්ද?
ල අක්ෂරය.
ල අක්ෂරය. ඔව්. ඉතින් මේ ල අක්ෂරය කීප වාරයක් යෙදීම බ අක්ෂරය කීප වාරයක් යෙදීම නිසා පළවෙනි කවිය තුල අනුප්‍රාසය කියන එක ඉතාම ඉහළයි.
ඉතාම අපිට දකින්න ලැබෙනවා.
ලැබෙනවා. ඒ වගේම ඔබට මේ ගත්තොත් දෙවෙනි කවිය
ඔව් දෙවෙනි කවිය තුල
කුලෙන් කුලම නේද දෝලින් දොලම පලින් පලම ඔය ආකාරයට අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතා කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. අටවන කවියෙත් ඔය විදිහටම තියෙනවා නේ. නුදුරුව සීල ලැලිය ගඟු ලැලිය නේද?
ඔව් වටසැදි මල් වැලිය සුදු
වැලිය නේද? නවවෙනි කවියෙත් ඒ ආකාරයටම අපිට අනුප්‍රාසාත්මක යෙදුම් බහුලවම දකින්නට ලැබෙනවා. අපිට යෙදෙන කාල වේලාව අපිට පැයක් දීලා තියෙන පුතේ ඒ දරුණේ ඒ හින්දා අපි ඉක්මනට ඉතුරු කාව්‍ය උපක්‍රම ටිකක් සාකච්ඡා කරමු. තවත් අපිට ඒ දීලා තියෙ මේ යෙදිලා තියෙන එහෙම නැත්නම් මේ විදාගම් මෛත්‍රී හාමුදුරුවෝ යොදාගෙන තියෙන ප්‍රබල ශබ්ද රසය ජනිත කරන කාව්‍ය උපක්‍රමයක් තමයි එලිසමේ යොදා ගැනීම. ඔබ මේ වෙනකොටත් පද්‍ය පන්ති රස විඳලා තියෙනවනේ. එලිසමේ කියන එක දන්නවා.
එලිසමේ හෙවත් එලි වැට නේද?
එලි වැට කියලත් මේක අපි සඳහන් කරනවා. එලි වැට එහෙම නැත්නම් එලි සමය කියලා කියන්නේ දරුවනේ පද්දයක අග. අපිට බොහෝ විට එලි සමය දකින්න ලැබෙනවා. අග වෙන්න පුළුවන්, අග මුල මැද කියන තුන් තැන් හිදිම තියෙන්නත් පුළුවන්, අගයි මුලයි පමණක් තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවලට අග විතරක් මේ එලි සමයේ දෙන්න පුළුවන්.
නමුත් ප්‍රතිභාපූර්ණ කවිය සෑම විටම මුලත් මැදත් අගත් එලි සමයේ යොදා ගන්න අපිට දකින්න
කරනවා. එතකොට පුතේ අපිට තියෙන පද්‍ය පන්ති ගත්තොත් එහෙම පළවෙනි කවියම අපි බලමු සාකච්ඡා කරලා නේද? එලිසමේ මුල යොදාගෙන තියෙනවා. කොහොමද? සාර, මීර, නෑර, කෑර කියන පදවලින් අපිට පේනවා එකම අක්ෂරය යොදාගෙන අකුරු දෙකක් භාවිතා කරමින් යොදාගත්ත එලිසමයක් තියෙනවා. ඒ වගේම ඒ පද්‍යයේම
අවසානයේ
පිට, බට, හට, සිට ඔන්න ඔය ආකාරයට අගත් එලි සමය රැකලා තියෙනවා. ඔබට පේනවා මේ පද්දී පන්තියේ තියෙන කවි 10 පුරාවටම එලි සමය මනා ලෙස මේ වීදාගම හාමුදුරුව රැකගන්න උත්සාහ ගත්ත ආකාරය. අපේ මේ ශබ්ද රසය ජනිත කිරීමට යොදාගත්ත තවත් භාෂා එමෙ නැත්තම් කාව්‍යෝපක්‍රමයක් තමයි දරුවනේ මේ පද්දී පන්තියේ තාලය. එහෙම නැත්නම් අපි මේකට කියනවා රිද්මය කියලා නේද?
ලය කියලා කියන්නත් පුළුවන්.
ලය කියලා කියන්නත් පුළුවන්. මේක තාලානුකූලව අපිට ඇත්තටම ගායනා කළ හැකි. මේ තාලයට අපි කියනවා ලය, රිද්මය. මෙන්න මේකත් අපේ වීදාගම මෛත්‍රී හිමියෝ යොදාගත්ත ප්‍රබල කාව්‍යෝපක්‍රමයක්. ඉතින් දරුවනේ අද අපි බොහෝ කරුණු සාකච්ඡා කරා. හංස සංදේශය පිළිබඳව, සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව, කෑරගල වෙහෙර වෙනුම පිළිබඳව. ඉතින් මේ තොරතුරු ඔබට අපිට ගේන්න සීමිත වෙලාවක් තමයි ධර්මණී ලැබුණේ. තව තොරතුරු බොහෝ සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඉදිරි දිනයකදී අපි ඔබට ඒ තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දරුණේ කෑරගලේ වැජබෙයිමේ ලෙසින් සිටගෙන පද්ය පන්තිය නැවත අධ්‍යයනය කරලා ඔබ මේ කරුණුත් හිතට අරගෙන ඔබේ පාඩම සාර්ථක කරගන්න උත්සාහ කරගන්න. එහෙනම් ස්තුතියි.